අයිපොවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සූදානම ඔබේ ගුරු කතරින් සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙනෙන්නට. අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දෙන්න ඇවිත් ඉන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍යම හා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.
ආදරණීය දුවේ පුතේ, සියලු දෙනාටම ආයුබෝවන්. 11 ශ්‍රේණියේ ඔබට සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩමක් ඉගැන්වීමට සූදානම් වී සිටින මම කාංචනා මාපාගුරුතුමියයි. ඉතින් දුවේ පුතේ, මේ සතිය අපි ඉගෙන ගන්නවා ඔබේ පෙළ පොතේ දෙවන පාඩම වන ළමා වියෙන් පසු එළඹෙන ජීවන අවධි හඳුනා ගනිමු කියන පාඩම. මේ පාඩමේදී අපි නවය උන්විය ගැන, තරුණ විය ගැන, මැදි විය ගැන, වැඩිහිටි විය ගැන, මහලු විය ගැන ඉගෙන ගන්නවා දුවේ පුතේ. ඔගොල්ලන්ට මතක ඇති 10 ශ්‍රේණියේදී ඔගොල්ලෝ ඉගෙන ගත්තා ළමා විය ප්‍රධාන අවධි කීපයක් ගැන නේද? පූර්වපසාවදී, නවජාවදී, ලදරු අවධිය, පෙරළමාවිය, පසුළමාවිය කියලා ළමාවිය ප්‍රධාන අවධි කීපයක් ගැන ඉගෙන ගත්තා නේද? එතකොට අද අපි ඉගෙන ගන්නේ මේ ළමාවියෙන් පසු එළඹෙන ජීවන අවධි ගැන. ඒකෙත් දුවේ පුතේ, අපි ඉස්සෙල්ලාම කතා කරනවා නව යෝන්විය ගැන. නව යෝන්විය කියන්නේ වයස අවුරුදු 10ක් 19ක් දක්වා අවධිය තමයි අපි සලකන්නේ නව යෝන්විය කියලා. එතකොට නව යෝන්විය පසුවන්නේ කියන්නේ ළමයෙකුද නොවන, වැඩිහිටියෙකුද නොවන එක්තරා සංක්‍රාන්ති සමයක පසුවන්නෙක් තමයි අපි හඳුන්වන්නේ නව යෝන්විය පසුවන්නෙක් විදියට. එතකොට මේ කාලය තුළදී කායික මානසික සමාජීය වෙනස්කම් රැසකට මුහුණ දීමට සිදුවනවා මේ නව යෝන්විය පසුවන්නෙකුට නේද? අපි දැන් බලමු මේ නව යෝන්විය සිදුවන වෙනස්කම් මොනවද කියලා. කායික වෙනස්කම්, මානසික වෙනස්කම්, සමාජීය වෙනස්කම් කියලා අපි කොටස් කරලා මේක ඉගෙන ගන්නවා දුවේ පුතේ. කායික වෙනස්කම් කිව්වම ශාරීරික සීග්‍රයෙන් වර්ධනය වෙනවා නේද? ඉක්මනින් වර්ධනය වෙනවා. ඒ වගේම ද්විතීයික ලිංගික ලක්ෂණත් පහළ වෙනවා. ඒ වගේම ප්‍රජනක අවයවත් පරිණත වෙනවා නේද? ඒ වගේම මානසික වෙනස්කම් විදිහට අපි ගන්නවා තරහ, සතුට ආදී හැඟීම් වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම නිර්මාණශීලී නේද? නිර්මාණ කරනවා මේ කාලය තුළ. ඊළඟට ස්වාධීනව කටයුතු කරන්නට ඒගොල්ලෝ කැමති වෙනවා. සමාජීය වෙනස්කම් විදිහට අපි ගන්නවා දුවේ පුතේ, සමාජශීලී වීමට මේගොල්ලෝ කැමැත්තක් දක්වනවා. ඒ වගේම විරුද්ධ ලිංගිකයන් පිළිබඳ උනන්දු වෙනවා නේද? ගෑනු ළමයි නම් පිරිමි ළමයි කෙරෙහි, පිරිමි ළමයි නම් ගෑනු ළමයි කෙරෙහි මේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි උනන්දුවක් දක්වනවා. ඊළඟට සම වයස් මිතුරන් ඇසුරු කරන්න ප්‍රියතාවයක් දක්වනවා. මෙන්න මේ විදිහට දුවේ පුතේ, කායික වෙනස්කම්, මානසික වෙනස්කම්, සමාජීය වෙනස්කම් සිදුවෙනවා මේ නව යෞවනයේ පසුවන්නෙකු තුල. ඊළඟට අපි බලමු නව යෞවනයේ අවශ්‍යතා. කායික අවශ්‍යතා, පෝෂණය, ව්‍යායාම සහ විවේකයේ අපි කායික අවශ්‍යතා කොටසට ගන්නවා. එතකොට පෝෂණය කිව්වම දුවේ පුතේ, ශරීරයට ශක්තිය ලබා ගැනීමට, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීමට අපිට දෛනිකව අවශ්‍ය වෙන කැලරි ප්‍රමාණය අපි ලබා ගන්න ඕනේ නේද? ඒකෙදී අපි මහා පෝෂක, සුදු පෝෂක අවශ්‍යතාවය තියෙනවා අපිට නේද? එතකොට මේ අනුව අපි හොඳ පෝෂදායි ආහාර වේලක් ලබා ගන්නවා මේ කායික අවශ්‍යතා විදියට අපි නව යෞවනයේ පසුවන්නෙකු තුල නේද? ඊළඟට ව්‍යායාම. ඒ වගේම ව්‍යායාම කරනවා කියන්නේ අපි බෝනමන රෝග වලින් වැළකීලා ඉන්න ව්‍යායාම අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා නේද? ශරීරයේ ශක්තිමත්ව පවත්වා ගන්න, ශරීරයට හැඩයක් තියාගන්න හොඳට නේද? අපිට අවශ්‍ය වෙනවා මේ ව්‍යායාම. ඊළඟට විවේකය. ගෙවි ගිය කොටස් අපිට අලුත් වැඩියක් කරන්න ශරීරයට විවේකයක් අවශ්‍ය වෙනවා නේද? මෙන්න මේ විදිහට අපි කායික අවශ්‍යතා මේ ඉගෙන ගන්නවා දුවේ පුතේ. ඊළඟට මානසික අවශ්‍යතා. ආදරය, ආරක්ෂාව, විවේකය, පෞෂේ ගොඩනගා ගැනීම ආදී වශයෙන් අපි මානසික අවශ්‍යතා ඉගෙන ගන්නවා දුවේ පුතේ. ආදරය කිව්වම දෙමෝපියන්ගේ, ගුරුවරුන්ගේ, ඥාතීන්ගේ ආදරය නව අවධියකට එළඹෙන මේ කාලයේදී තදින්ම අවශ්‍ය වෙනවා නේද? සම වයස් කණ්ඩායම් වලට ඇසුර ප්‍රිය කරනවා. ඒ වගේම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි උනන්දුවක් ඇති වෙනවා නේද? මේ කාලය තුළ මේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන උනන්දුව ගැන ටිකක් හිතලා බලන්න ඕනේ නේද? අපි හැඟීම් වලටම ඉඩ දෙන්නේ නැතුව අපි හොඳට හිතලා බලලා කටයුතු කරොත් එහෙම, නිවැරදි තීරණ ගත්තොත් එහෙම අපිට මේ කාලෙදී මේ දේවල් ප්‍රශ්න වලින් වැළකීලා ඉන්නත් අපිට අවස්ථාව තියෙනවා නේද? ඊළඟට ආරක්ෂාව. ශාරීරිකව, මානසිකව වෙනස් වෙන මේ අවදී අපි දෙමෝපියන්ගේ, වැඩිහිටියන්ගේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා නේද? ඕනෑම ගැටලුවක් ගැන අපිට වැඩිහිටියෙකුට, දෙමෝපියෙකුට කියන්න පුළුවන් නේද? එහෙම කියලා අපි ගැටලු නිදාකරණය කරගන්නත් පුළුවන් නේද? ඒකෙන් අපිට හොඳ ආරක්ෂාවකුත් ලැබෙනවා නේද? ඊළඟට විවේකය. මනස සැහැල්ලු වීමට හා ආතතියන්ගෙන් මිදීමට අපිට හොඳ විවේකයක් අවශ්‍ය වෙනවා නේද? එතකොට මානසික ආතතිය අඩු වෙලා යනවා. ඊළඟට පෞෂේ ගොඩනගා ගැනීම. තමාගේ හැකියාවන් දැක්වීමේ අවශ්‍යතාවයක් තියෙනවා නේද? එතකොට තමන් අගය කරනවා කවුරුත් තමන්ගේ හැකියාවන් වල නේද? ඊළඟට නායකත්වය දරන්න පුළුවන් අපිට ස්වාධීනව දකින්න ගන්න පුළුවන්. ඉතින් මේ කාලෙදී මේ දේවල් කිරීම තුලින් අපිට හොඳ ආත්මාභිමානයක් හොඳ පෞෂයක් ගොඩනගා ගන්න පුළුවන් නේද දුවේ පුතේ? දැන් අපි බලමු සමාජීය අවශ්‍යතා. සමාජීය අවශ්‍යතා වල අධ්‍යාපනයයි සමායිස් කණ්ඩායම ඇසුරයි කියන කොටස් දෙකම අයිති වෙනවා. එතකොට අනාගතයේදී රැකියාවක් කිරීම සඳහා මෙන්ම සමාජ තත්ත්වය පවත්වා ගැනීමට ඉවහල් වෙනවා අධ්‍යාපන මට්ටම නේද? එතකොට හොඳ අධ්‍යාපනයක් තිබුණොත් හොඳ රැකියාවක් කරන්න අවස්ථාව ලැබෙනවා. දැන් අපි බලමු සමායිස් කණ්ඩායම ඇසුර ගැන. සමාන අදහස් සමාන ක්‍රියාකාරකම් බෙදා හදා ගැනීමට මේ ඇසුර උදව් වෙනවා නේද? ඒ වගේම තමන් තනි වෙලා නොමැති බවට මානසික තෘප්තියක් මේකෙන් අපිට ලැබෙනවා. ඊළඟට අධ්‍යාත්මික අවශ්‍යතා. අධහන ආගමට අනුව සිත එක්තැන් කිරීමට නැත්නම් භාවනාවක නිරත වීමට අපිට පුළුවන් නේද? එතකොට ආගමික කටයුතු සඳහා දෙමෝපියන් සමග එකතු වෙලා මේ අවධියේදී අපිට පුරුදු පුහුණු වෙන්න පුළුවන් නේද? එතකොට මෙන්න මේ විදිහට නව යෞවනයේ අවශ්‍යතා ගැන අපි ඉගෙන ගන්නවා දුවේ පුතේ. ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ නව යෞවනයේ අවශ්‍යතා සැපිරීමේදී මතුවන ගැටලු. නව යෞවනයේ අවශ්‍යතා ඉටු කර ගැනීමේදී අපිට විවිධ ගැටලු අභියෝග වලට මුහුණ දීමට සිදු වෙනවා. අපි දැන් බලමු මේ ගැටලු මොනවාද කියලා. ආර්ථික තත්ත්වයේ අයහපත් වීම, අවිවේකී බව, ඊළඟට නොසලකා හැරීම වලට ලක්වීම, වැරදි පෙළඹවීම වලට හසු වීම, ඊළඟ නොගැලපෙන සම්බන්ධතා ඇතිවීම, ඊළඟ ලිංගික අධ්‍යාපනය නොලැබීම, ඊළඟට අධ්‍යාපනයේ හා අනෙකුත් දේ සමබර කරගත නොහැකි වීම. මෙන්න මේ විදිහට අපිට නව යෝනියේ පසුබිම් අයට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මේ ගැටලු වලට මුහුණ දීමට සිදු වීමේදී මේවට නිවැරදි පිළිතුරු සොයාගන්න අවශ්‍ය වෙනවා මේ නව යෞවනයේ පසුවන දරුවන් නේද? අපි දැන් බලමු මේ නව යෞවනයේ සාර්ථක කරගන්න අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග මොනවාද කියලා. පළවෙනි එක තමයි දුවේ පුතේ හොඳින් අධ්‍යාපන කටයුතු වල නියැලෙන්න ඕනේ නේද? ඒ වගේම සමබරව ක්‍රීඩා හා සෞන්දර්ය ක්‍රියාකාරකම් වලත් යෙදෙන්න ඕන. කාලය කළමනාකරණය කරගන්නත් ඕන අපි නේද? ඒ වගේම දෙමෝපියන්ගෙන් ගුරුවරුන්ගෙන් වැඩිහිටියන්ගෙන් අවවාද ලබාගෙන ඒ අනුව අපි කටයුතු කරන්න ඕන. ඊළඟට යහපත් මිතුරු ඇසුරක් ඇති කරගන්න ඕනේ. ඒද අපි තෝරා බේරාගත් මිතුරන් තමයි ඇසුරු කරන්න ඕන. ඊළඟට නිවැරදි තීරණ ගැනීම, නිර්මාණශීලී සහ විශ්ලේෂණාත්මක චින්තනය, ඵලදායී සංනිවේදනය වැනි ජීවන පුරුතා මේ සංවර්ධනය කරගන්න ඕන අපි නේද? නිවැරදි තීරණ ගැනීම කිව්වම අපි හොඳට හිතලා බලලා තීරණයක් ගන්න ඕන අපේ අනාගතය වෙනුවෙන් නේද දුවේ පුතේ? මෙන්න මේ විදිහට නව යෞවනයේ සාර්ථක කර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග අපි ඉගෙන ගන්නවා දුවේ පුතේ. ඊළඟට අපි කතා කරනවා තරුණ වියේ ගැන. වයස අවුරුදු 20 සිට 39 දක්වා වූ අවධිය අපි සලකනවා තරුණ වියේ විදිහට. මේක ජීවිතයේ ජව සම්බන්ධ අවධියක් විදිහට තමයි සලකන්නේ. වැඩිහිටි දිව්‍ය කරා යන ජීවිතයේදී සමාජ වගකීම් යුතුකම් ඉටු කරමින් වගකීම් සහිත පුරවැසියෙකු ලෙස කටයුතු කිරීමට මෙම වයසේදී අපිට සිදු වෙනවා නේද? එතකොට මේ වන විට අපි යෞවනය බුද්ධිමය වශයෙන් පරිණතියට පත්වන අතර පුරුල් සමාජ පරිසරයක් තුළ තම භූමිකාව නිරූපණය කිරීමට වේසන අවධියක් විදිහට තමයි අපි සලකන්නේ මේ අවධිය නේද? ඒකෙදී අධ්‍යාපනය සම්පූර්ණ කරලා රැකියාවකට යොමු වීම, ස්ථාවර වීමට මේ අවධියේදී අපි කටයුතු කරනවා. අපි දන්නවා අධ්‍යාපනය කියන්නේ ඉගෙනගෙන ඉවර වෙලා රැකියාවකට ගිහිල්ලා යම්කිසි ස්ථාවරයකට යන ඕන අවධියක් තමයි මේ තරුණ වියේ විදිහට අපි සලකන්නේ. ඊළඟට අපි බලමු මේ තරුණ වියේ අවශ්‍යතා මොනවාද කියලා. කායික අවශ්‍යතා, පෝෂණය නේද? ශක්තිජනක ආහාර හා ශාරීරික ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට, ලෙඩ රෝගවලින් ආරක්ෂා වීමට අපි ආහාර ලබා ගන්න ඕනේ නේද? ඒ වගේම වැරදි ආහාර පුරුදු වලට යොමු නොවීම වගේ බෝනවන් රෝග වැළඳීමේ අවධානමත් අපිට අඩු කරගන්න පුළුවන් නේද? ඒකෙදි ශනික ආහාර, ලුණු සීනි තෙල් සහිත ආහාර වැඩියෙන් ගන්න නැතුව අපිට ඉන්න ඕනේ නේද? ඊළඟට දරුවන් බිහි කිරීමේ මේ අවධියේදී සිදුවන බැවින් ගැහැණු දරුවන් පෝෂණය පිළිබඳ වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ නේද? ඒ කියන්නේ යම්කිසි කාලයක මෙයා මවක් වෙන්න ඉන්නවා නම් මේ කාලය තුල මෙයා හොඳ පෝෂණයක් ලබා ගන්න ඕනේ. එහෙම නැතිනොත් එහෙම ලැබෙන දරුවන් පෝෂණයේ නඩු නැත්තම් දුර්වල දරුවන් විදිහට තමයි අපිට ලැබෙන්නේ නේද? ඊළඟට ව්‍යායාම. මේ අවධියේදී අධික කාර්ය බහුලත්වයන් නිසා ව්‍යායාම වල යෙදීම මගහැරලා යනවා නේද? රස්සාවට කරලා ගෙදර එනවා. එතකොට වෙලාව නැති වෙනවා. මේ නිසා අපිට ස්ථූලතාවය ඇති වෙනවා නේද? ශරීරයේ හැඩ වෙනස් වෙනවා. ඊළඟට බෝනවන් රෝග වලට ගොදුරු වීම මේ වැඩිපුරම සිදු වෙනවා නේද? ඊළඟට ව්‍යායාම සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා කාලය අපිට වෙන් කරගන්න ඕන අනිවාර්යයෙන්ම මේ කාලය තුල නේද? එහෙම නැති වුණොත් එහෙම අපිට මේ බෝනවන රෝග හැදීමේ ප්‍රවණතාවය වැඩි වෙනවා නේද දුවේ පුතේ? ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ විවේකය ගැන. ආදායම් ඉපයීම සඳහා වැඩිපුර වෙහෙස වීමත්, පවුලේ කටයුතු ආදී නිසා විවේකයේ අඩුවීමත් රෝගී වීමටත් ඉඩ ඇති වෙනවා මේ අවධියේදී නේද? එතකොට මේ අවධියේදී අපි ඵලදායීව ප්‍රීතිමත් ලෙස විවේක කාලය සැලසුම් කරගන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම විවේකේ අඩු වෙලා අපි ලෙඩ වෙන්න පුළුවන් නේද? ඊළඟට අපි කතා කරනවා ලිංගික අවශ්‍යතා ගැන. ලිංගික අවශ්‍යතා කිරේ නැඹුරු වීමක් මේ අවධියේදී ඇති වෙනවා නේද පුතේ? දැන් අපි කතා කළේ තරුණ වියේ කායික අවශ්‍යතා ගැන. ඊළඟට අපි කතා කරනවා මානසික අවශ්‍යතා ගැන නේද? අපි දැන් බලමු මොනවාද මේ මානසික අවශ්‍යතා කියලා. විවේකය මානසික අවශ්‍යතාවයක් වෙනවා නේද? විවේකයේ මානසික අවශ්‍යතාව නිසා දැඩි අවිවේකී හා තරඟකාරී බවින් මිදිලා මානසික ආතතියට ලක්වීමෙන් වැළකීම සිදුවෙන්න ඕනේ නේද? මොකද විවේකය කියන්නේ මානසික අවශ්‍යතාවයක් නිසා නේද? ඊළඟට ආදරය හා විවාහය. ආදර සම්බන්ධය සහ විවාහය පිළිබඳ උනන්දු වෙන අවධියක් තමයි මේ අවධිය. එතකොට විවාහයේදී මානසික බැඳීම්, ආර්ථික, සමාජීය පසුබිම සලකා බැලීම සිදුවෙනවා නේද? එතකොට හැඟීම් වලට වඩා බුද්ධියෙන් විමසා බලා තමයි කටයුතු කරන්න ඕනේ නේද? ඒකෙන් අපිට ජීවිතය යහපත් කරගන්න පුළුවන්. ඊළඟට ජීවිතය සම්බර කරගන්න පුළුවන් නේද? නිසි වයසේදී සාර්ථක විවාහ ජීවිතයකට ඇතුළත් වුණොත් එීම යහපත් පවුල් පරිසරයක් ඇති කරගන්න පුළුවන් නේද දුවේ පුතේ? මෙන්න මේ විදිහට එතකොට මානසික අවශ්‍යතා අපි කතා කරනවා දුවේ පුතේ. ඊළඟට කතා කරනවා අපි සමාජීය අවශ්‍යතා. උසස් අධ්‍යාපනයේ රැකියාව සහ නිවාස දේපළ. උසස් අධ්‍යාපනය කිව්වම රැකියාව වෙළඳපොළේ පවතින ඉල්ලුම අනුව සමාජාත්ත්වයේ සලකා අපි උසස් අධ්‍යාපනයට යොමු වෙනවා නේද? අපිට උසස් අධ්‍යාපනයෙන් හොඳ අධ්‍යාපනයක් ලබන හොඳ රැකියාවක් ලබා ගන්න අපි උත්සාහ ගන්නවා නේද? ඊළඟට රැකියාව. ඒකට උගත්කමට සරිලන රැකියාවක් තමයි අපිට හම්බෙන්නේ නේද? සමාජයේ පිළිගත් යහපත් රැකියාවකට අපිට යොමු වෙන්න අවස්ථාව තියෙනවා. අපි හොඳට ඉගෙනගෙන තියෙනවා නේද? ඊළඟට නිවාස සහ දේපළ. මේකෙත් දුවේ පුතේ තමාට හිමි නිවසක් තියෙනවා නම්, වාහනයක් තියෙනවා නම් සහ පහසුකම් තියෙනවා නම් සමාජයේ වැදගත් ලෙස ජීවත් වෙන්න අපිට හැකියාව තියෙනවා නේද? තමාට හිමි නිවසක් නේද? කුලී නිවසක් නෙමෙයි, තමාටම කියලා නිවසක්, වාහනයක් වගේ දෙයක් පහසුවෙන්ම මේ අපි ගාව අපි මේ අරගෙන තියෙනවා නම් අපිට පුළුවන් සමාජයේ වැදගත් විදිහට ජීවත් වෙන්න. මෙන්න මේ විදිහට සමාජීය අවශ්‍යතා අපි සලකා බලනවා දුවේ පුතේ. ඊළඟට අධ්‍යාත්මික අවශ්‍යතා. අධ්‍යාත්මික සුවය සැනසීම වෙනුවෙන් ආගමික කටයුතු කරෙහි නැඹුරු වීමක් සිදු වෙනවා. තමන් ගොඩක් වෙලාවට තමන් කැමති ගරුකර සලකන ආගමික ආගමක් තියෙනවා නම් ඒ ආගම අදහනවා අපි නේද? මෙන්න මේ විදිහට අධ්‍යාත්මික අවශ්‍යතා අපි සලකනවා දුවේ පුතේ. ඊළඟට තරුණ වියේ අවශ්‍යතා සපුරා ගැනීමේදී මතුවන ගැටලු සහ අභියෝග මොනවාද කියලා අපි දැන් බලමු. ආර්ථික තත්ත්වය අයහපත් වෙනවා නේද? ඔන්න ගැටලුවක් වෙනවා මේක. ඊළඟට ආර්ථික තත්ත්වයේ අයහපත් නිසා ගැටලුවක් වෙනවා කියන්නේ අපිට අවශ්‍ය දේවල් ගන්න විදිහක් නැහැ නේද? අපේ මේ දේවල් නඩත්තු කරන්න ඕනේ අපි නේද? මෙන්න මේවා ගැටලුවක් වෙනවා ආර්ථික තත්ත්වයේ අයහපත් වුණොත්. එහෙම මේ තරුණ වියේ. ඊළඟට අවිවේකී බව හා තරංකාරී බව. ඔන්න අපිට විවේකයක් නැහැ. අපි නිතරම මුදල් ඉපෙීමේ රැකියාවල යෙදෙනවා නේද? අවිවේකීව ඉන්නවා. ඊළඟ නිසි අධ්‍යාපන සුසුකන් නොතිබීම. ඔන්න හොඳ අධ්‍යාපනයක් ලැබල නැත්නම් හොඳ රැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙයා ගැටලුවටපත් වෙනවා නේද? ඊළඟට සුදුසු රැකියාවක් නොලැබෙනවා. ඔන්න අධ්‍යාපනයේ නැත්තම් සුදුසු රැකියාවක් අපිට ලැබෙන්නේ නැහැ. අපිට සමහර වෙලාවට සමහර අය අධ්‍යාපනයේ ලබලත් සුදුසු රැකියාවක් හොයාගන්න බැරුව ඉන්නවා නේද? රැකියාවන් හොයාගන්න බැරුව ඉන්න අවස්ථාවක් තියෙනවනේ නේ. ඉතින් මේ වගේ තරුණ වියේ අවශ්‍යතා ඉටු කර ගැනීමේදී මතුවන ගැටලු සහ අභියෝග අපි හඳුනා ගන්නවා දුවේ පුතේ. ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ ගැටලු මගහරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා. මේ තරුණ වියේ අවශ්‍යතා සපුරා ගැනීමේ තියෙන මේ ගැටලු සහ අභියෝග අපිට කොහොමද මගහරවා ගන්න කියලා. මේකෙත් දුවේ පුතේ අපේ අධ්‍යාපන මට්ටම ඉහළ නඟවා ගන්න ඕනේ. අපි හොඳින් ඉගෙන ගන්න ඕනේ. ඒ අනුව සුදුසු රැකියාව සඳහා සුදුසුකම් සපුරා ගන්න ඕන අපි නේද? රැකියාවකට අවශ්‍ය සුදුසුකම් තියෙන්න ඕනේ නේද? ඒ අනුව අපි ඒ සුදුසුකම් ටික හදා ගන්න ඕනේ. ඊළඟට අමතර ආදාය මාර්ග නැතනම් අමතර ආදායම් ලබාගත හැකි නිපුණතා ඇති කරගන්න ඕනේ. කියන්නේ අපි කරන රැකියාව විතරක් නෙමෙයි වෙනත් දෙයකින් හරි ආර්ථිකය සමවත් කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට අරමුණක් සහිතව ජීවිතේ මෙහෙවන්න නේද? අපිට ටාගට් එකක් තියෙන්න ඕනේ. මොනවද අපි කරන්න ඕනේ මේ කාලෙදී? අපි මොනවද කරන්න ඕනේ? අපි හෙට මොනවද කරන්න ඕනේ? මේ විදිහට අපි දීර්ඝකාලීනව මේ ඉලක්ක ගොඩනගා ගන්නවා නේද? ඒ විදිහට අරමුණක් සහිතව ජීවිතේ මෙහෙවන්න ඕනේ. ඊළඟට කාලය කළමනාකරණය කරගන්න ඕනේ. අපිට කොච්චර වැඩ තිබ්බත් ඒ හැමදේම කළමනාකරණය කරගෙන අපි කරන්න ඕනේ. ඊළඟට ජීවිතය ගැන අවබෝධයෙන් සහ වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. ඉතින් අපේ ජීවිතය ගැන හොඳ අවබෝධයෙන් අපි කටයුතු කරන්න ඕනේ. ඊළඟට සෞන්දර්ය කටයුතු හා ආගමික කටයුතු ආදියට යොමු වෙන්න ඕනේ නේද? අපිට හිත සැහැල්ලු වෙන්න මේ සෞන්දර්ය කටයුතු සහ ආගමික කටයුතු වලට යොමු වෙන්න පුළුවන් නේද දුවේ පුතේ? ඊළඟට අපි කතා කරන දුවේ පුතේ මැදිවිය ගැන. වයස අවුරුදු 40 සිට 59 දක්වා වූ අවධිය අපි සලකනවා මැදිවිය කියලා නේද? මේ අවධිය ගොඩක් අත්දැකීම් බහුල වෙලා නේද අපි මේ අනිත් කාලවලදී ලබා ගන්න ඕන අත්දැකීම් බහුල වෙලා මේ හොඳට ජීවිතේ දේවල් තේරුම් ගන්න කටයුතු කරන කාලයක් විදිහට තමයි අපි සලකන්නේ මේ මැදිවිය නේද මේ කාලේදී අපිට මොන හරි දෙයක් අතපසුවිලා තිනවන නම් ඒ දේවල් නිවැරදි කරගෙන ජීවිතේට මුහුණ දෙන්න තමයි අපි ඉගෙන ගන්නේ නේද එතකොට ඒ වගේම මේ අවධියේදී අවිවේකී හා මානසික පීඩනව බහුලව කාලයක් තිස්සේ අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ විවිධ ලෙඩ රෝග වතු වෙන්න පුළුවන් නේද මේ කාලේදී. අර තරුණ වියය වගේ ජව සම්පන්න අවධියක් නෙමෙයි මේක නේද? ඉතින් තරුණ වියේ විදියට අපිට වැඩ කරන්නත් බෑ. එතකොට මේ මැදි වියේදී නේද? දැන් අපි බලමු මැදි වියේ අවශ්‍යතා මොනවාද කියලා. කායික අවශ්‍යතා. පෝෂණය ගැන කිව්වොත් එහෙම බෝනවන රෝග මතුවීමේ අවධානමක් තියෙන නිසා අධික සීනි තෙල් වගේ දේවල් භාවිතය ආම කරන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ශරීරයේ බර පාලනය කරගත යුතු අතර සම්බර ආහාර වේලකුත් ගන්න ඕන අපි නේද? ඊළඟට ව්‍යායාම. දිනපතා ව්‍යායාම කිරීමත් ක්‍රියාකාරී ජීවිතයක් ගත කිරීමත් අපි සිදු කරන්න ඕනේ නේද? ඊළඟට විවේකය. දැඩි අවිවේකී අවධියක් වුවත් තරුණ වියේදීට වඩා විවේකයෙන් ඉන්න ඕන අපි නේද? විවේකයක් අවශ්‍ය වෙනවා අපි නේද? අපිට නේද? ඊළඟට මානසික අවශ්‍යතා. ඒකදී ආදරය වගේ දේවල් බලාපොරොත්තු වෙන මානසික අවශ්‍යතාවක් විදිහට නේද? හේයෝ දරුවන් විදේශගත වෙලා ඉන්නවා නම් ඊළඟට විවාහ වෙලා පවුලෙන් වෙන්න වෙලා ඉන්නවා නම් ඉතින් කාන්සාමයේ තත්ත්වයක් ඇති වෙනවා මේ දරුවෝ නැත්තම් මේ ආදරේ නැත්තම් මේ පුද්ගලයාට නේද? ඊළඟට විවේකය. ශාරීරික මෙන්ම මානසික විවේකයද අපිට අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා වැඩි වියේ පුද්ගලෙක් විදිහට. ඊළඟට සමාජීය අවශ්‍යතා. හැකියාවේ උසස් වීම වැටු වර්ධක නැත වර්ධනය වීම ඊළඟට අපේක්ෂා කරන මේ අවධියේදී ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට වෙහෙසෙනවා අපි නේද ඊළඟට විවිධ ආදායම් මාර්ග කෙරෙහි යොමු වෙනවා අපි ඒ ආර්ථිකය ශක්තිමත් කරගන්න ඊළඟට දරුවන්ගේ කටයුතු සහ දරුවන්ගේ පවුල්වල කටයුතු වලට උනන්දු වෙනවා අපි නේද ඊළඟට අධ්‍යාත්මික අවශ්‍යතා ආගමික කටයුතු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් අධ්‍යාත්මික දියුණුවට මේ යොමු වෙනවා අපි මේ කාලෙදි නේද ඊළඟට සමාජ සුභසාධන කටයුතු සෞන්දර්ය කටයුතු සඳහා නැඹුරු වෙමින් මානසික ආතතිය වළක්වා ගන්නත් පුළුවන් අපිට මේ කටයුතු වල නිරත වීම තුල නේද මෙන්න මේ විදිහට එතකොට අපිට මැදිවියේ අවශ්‍යතා අපිට සලකන්න පුළුවන් ඊළඟට අපි බලමු මැදිවියේ අවශ්‍යතා සපුරා ගැනීමේදී මතුවන ගැටලු මොනවද කියලා මේකෙත් ද්වේපතේ අනික් සෑම අවධියකදී වගේම පෙර අවධිවලදීත් ශක්තිමත් අඩිතාලමක් නොවැටුණු විට මේ අවධියේදී අවශ්‍යතා නිසි පරිදි ඉටු කර ගැනීමට අපහසු වෙනවා. එතකොට එවැනි ගැටලු කීපයක් අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන් පුතේ. ආර්ථික අපහසුතා ඇති වෙනවා. අර කලින් වගේම ආර්ථික අපහසුතාවයක් ඇති වෙනවා. ඒ වගේම රැකියාවේ ගැටලු මතුවෙනවා. ඊළඟට විවේකී අඩුයි දැඩි අවිවේකී බවක් ඇති වෙනවා. ඊළඟට අසනීප තත්ත්වය හට ගන්න පුළුවන් මේ කාලෙදී. ඊළඟට දරුවන් ඈත් වෙලා යනවා නේද? විවාහ වෙලා යනවා නේද? විදේශගත වෙනවා. මේ වගේ දරුවන් ඈත් වෙලා යනවා. ඊළඟ ලිංගිකව මතුවන ගැටලුත් ඇති වෙනවා මේ මැදිවියේදී. මෙන්න මේ විදිහට මැදිවියේ අවශ්‍යතා සපුරා ගැනීමේදී අපිට ගැටලු හඳුනා ගන්න පුළුවන් දුවේ පුතේ. ඊළඟට මේ ගැටලු මගහරවා ගන්න මේ අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි බලමු දැන්. අපිට පුළුවන් ආර්ථිකය හොඳින් කළමනාකරණය කරගන්න නේද? ඒ වගේම කාලයත් හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන්. ඒ වගේම ලෙඩ රෝග වලට මේ ගොදුරු වෙන්නේ නැතුව අපි ව්‍යායාම් වල යෙදෙනවා අපි නේද? ඊළඟට හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරගන්නවා. ඊළඟට අපිට අවශ්‍ය විදිහට වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා අපි. ඊළඟට දරුවන් යහමඟට යොමු කරනවා නේද? අපිට ඉන්න දරුවෝ හොඳ මාර්ගයට යොමු කරනවා. ඊළඟට දරුවන්ගේ කටයුතු හොඳ වනා කළමනාකරණයකින් ඇතුව අපි ඉටු කරනවා නේද? ඊළඟට සෞන්දර්යාත්මක කටයුතු වලට යොමු වෙන්නත් අපිට අවස්ථාව තියෙනවා නේද? ඊළඟට සමාජ සුභසාධන වලට යොමු වෙනවා. ඊළඟට අධ්‍යාත්මික දියුණුවට කටයුතු කරනවා ආගමානුකූලව අපි ජීවත් වෙන්න උත්සාහ කරනවා. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මැදිවියේ ගැටලු වළක්වා ගන්න මේ විදිහට ක්‍රියාත්මක වුණොත් අපි නේද? ඊළඟට අපි කතා කරනවා දුවේ පුතේ වැඩිහිටිවිය නැත්තම් මහලුවිය. වයස අවුරුදු 59ට වැඩි අවධිය ගැන තමයි අපි කතා කරන්නේ. ඒකෙත් දුවේ පුතේ ඇතිවිය හැකි කායික වෙනස්කම් බොහෝමයක් තියෙනවා. අපි දැන් බලමු මොනවද මේ කායික වෙනස්කම් කියලා. සම දුණී වෙනවා, ඇදෙන සිලි බව අඩු වෙනවා, වියලි ස්වභාවයක් ගන්නවා, රැලි සහිත බව වැඩි වෙනවා. මෙන්න මේ විදිහට අපේ කායික වෙනස්කම් ටිකක් අපි ඉගෙන ගන්නවා දුවේ පුතේ. ඒකේ දුවේ පුතේ ඕගොල්ලෝ ටිකක් මතකයට ගන්න, ඕගොල්ලන්ගේ ආච්චිලා, සීයලාගේ හැම මේ වගේ හැමක් තියෙනවා නේද? ඊළඟට හිසකෙ සුදු පැහැවීමට පටන් ගන්නවා, තුණී වෙලා ගැළවිලත් යනවා නේද? ඒ වගේ දැන් වයසට ගිය ආච්චි අම්මලාගේ හිසකෙ ප්‍රමාණය අඩු වෙනවා නේද? සීයලාගෙත් එහෙමයි නේද? ඊළඟට හිස ශරීරයේ ඉතිරි කොටස් වලට වඩා මදක් ඉදිරියට එනවා. අර කොන්ද ටිකක් අර කුදු වෙලා යන ප්‍රමාණයට වගේම මේ හිස ඉස්සරහට එනවා. ඒ කියන්නේ උර හිස රවුම් වෙලා ඉදිරියට වක්‍ර වෙලා යනවා නේද? මේ නිසා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ මිටි වෙනවා. උස අඩු බවක් තමයි දක්නට ලැබෙන්නේ. ඊළඟට කන් ඇහෙන්නේ නැහැ නේද? අස්ති ව්‍යුහය වෙනස් වෙනවා. රස දැනෙනවා අඩුයි නේද? ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා නේද? මෙන්න මේ විදිහට අපි වැඩිහිටියන්ගේ අපි කායික වෙනස්කම් හඳුනා ගන්නවා දුවේ පුතේ. ඊළඟට අපි බලමු වැඩිහිටියේ තියෙන අවශ්‍යතා මොනවද කියලා. ඒකෙදි අපි කායික අවශ්‍යතා මොනවද කියලා අපි හඳුනාගමු දුවේ පුතේ. පෝෂණය, ව්‍යායාම සහ විවේකය. ශාරීරික දුර්වල වන අවධියක තමයි මේ පසු වෙන්නේ නේද? ඒ නිසා මේගොල්ලෝ ශක්තිජනක ආහාර, ප්‍රෝටීන් වගේම ශුද්ධ පෝෂක ඉතාම හොඳින් ආහාරයට එකතු කරගන්න ඕන. ඒ වගේම මේ ලෙඩ රෝග අනුව තමයි මේගොල්ලෝ ආහාර ලබා ගන්න ඕනේ නේද? දියවැටියාව තියෙනවා නම්, කොලෙස්ටරෝල් තියෙනවා නම් ඒ ආහාර රටාව අනුව අපි ආහාර ලබා ගන්න ඕන. ඒ වගේම අනි සෑම අවධියකින් වගේම ව්‍යායාම කරන්න ඕන අපි අපේ වයසට ගැළපෙන විදිහට නේද? ඊළඟට ගොඩක් වෙලාවට මේ ව්‍යායාම ගොඩක් අපි දැකලා තියෙනවානේ, මේ ව්‍යායාම කරන අය නේද? මේ වයසට ගිහිලා ව්‍යායාම කරනකොට අපි දන්නවා වයසට යනකොට ඇවිදිනවා නේද? අත්පත්දලා හොඳින් ඇවිදිනවා. මේ වගේ පොඩි පොඩි ව්‍යායාම ටිකක් තමයි අපි කරන්නේ. ඊළඟට විවේකය. වැඩිපුරම මේගොල්ලෝ විවේකය අපේක්ෂා කරනවා මේ කාලයේ තුල දුවේ පුතේ. ඊළඟට අපි බලමු මානසික අවශ්‍යතා. මානසික අවශ්‍යතා කිව්වම ආදරය. ඒ කියන්නේ අන් අවදි වලට වඩා මේගොල්ලෝ අවධානයේ ආදරේ බලාපොරොත්තු වෙනවා නේද? අපි කියනවා නේද වයසට ගියාම පොඩි අය වගේ හැසිරෙනවා කියලා නේද? ඉතින් ඒ වගේ මේගොල්ලෝ දරුවන්ගේ, තමන්ගේ දරු මිනිබිරියන්ගේ ආදරය, කරුණාව බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ඒගොල්ලන්ගේ මානසිකත්වයට හොඳයි නේද? ඒ වගේම ඒගොල්ලෝ සතුටින් කාලය ගත කරනවා මේ විදිහට ඉන්නකොට නේද? ඉතින් මෙන්න මේ විදිහට මානසික අවශ්‍යතා අපි හඳුනා ගන්නවා දුවේ පුතේ. ඊළඟට අපි බලමු මේගොල්ලන්ගේ තියෙන සමාජීය අවශ්‍යතා මොනවද කියලා. මේගොල්ලෝ දරුවන් හා අසල්වැසියන් සමග සාමකාමීව සිටීම ඉතාම වැදගත් වෙනවා නේද? ගොඩක් වෙලාවට මේගොල්ලන්ට සමාජීය සැලකිල්ලක් දක්වනවා නේද? රෝහල්, බැංකු වගේ පොදු ස්ථානවලදී මේගොල්ලෝ වැඩිහිටියෝ නිසා ප්‍රමුඛත්වයක් ලබා දෙනවා නේද? ඊළඟට ප්‍රවාහන පාසුකම්වලදී ඔයගොල්ලෝ දැකලා තියෙනවා නේද? වැඩිහිටියන්ට ආසනයක් වෙන් කරලා තියෙනවා නේද? ඉතින් ඒ වගේම බැංකුවල එහෙම ණය සහන වගේ දේවලුත් දෙනවා නේද වැඩිහිටියන්ට? මේ විදිහට වැඩිහිටියන්ට සමාජීය අවශ්‍යතා විදිහට සහන ලබා දෙනවා. ඊළඟට විවිධ සමිත් සමාගම් වල මේගොල්ලෝ නිලතල දරනවා නේද? ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ තියෙන අද්දකීම් තුලින් මේගොල්ලෝ සමාජයට ප්‍රයෝජනවත් විදිහට ඉන්න උත්සාහ ගන්නවා. ඒ වගේම ගොඩක් වෙලාවට මේගොල්ලෝ සමාජයේ පිළිගැනීමට ලක් වෙනවා, කැමැත්තට ලක් වෙනවා නේද? මෙන්න මේ විදිහට සමාජීය අවශ්‍යතා අපි ඉගෙන ගන්න දුවේ පුතේ. ඊළඟට අධ්‍යාත්මික අවශ්‍යතා. අධ්‍යාත්මික අවශ්‍යතා කිව්වම මේ අවදීදී ආගමික නැඹුරුවක් තමයි දක්නට ලැබෙන්නේ නේද? සිල් ගන්නවා නේද? පන්සලට යනවා නේද? ප්‍රධාන දායකයෝ බවට පත් වෙනවා. මේ විදිහට මේගොල්ලෝ අධ්‍යාත්මික දියුණුව සලසා ගැනීමෙන් තමන්ගේ අරමුණු නැත්තම් මරණය පිළිබඳව අවබෝධය හිතුව කටයුතු කරන්න උත්සාහ ගන්නවා මේ අවධිය තුළ නේද? ඊළඟට අපි බලමු මේ වැඩිහිටියේ අවශ්‍යතා සපුරා ගැනීමේදී තියෙන ගැටලු මොනවද කියලා. ගොඩක් වෙලාවට මේගොල්ලෝ තනිකම, අසරණ බව දැඩිව දැනෙන විදිහ නිසා මේ අවධිය අවශ්‍යතා ඉටු කර ගැනීමේදී මුහුණපාන ගැටලු කිහිපයක්ම අපට දක්නට ලැබෙනවා. ආර්ථික තත්ත්වය අයහපත් වෙනවා නේද? ඊළඟට විවිධ අසරීම තත්ත්ව හට ගන්නවා. මේගොල්ලන්ට ශාරීරික දුර්වල වෙනවා, දරුවන්ගෙන් දුරස් වෙනවා, සමාජයෙන් ඈත් වෙනවා නේද? චිත්ත වේග සම්බරතාවයේ කරගන්න අපහසු නිසා මේගොල්ලෝ ගොඩක් ගැටලු වලට මුහුණ දෙනවා මේ වැඩිහිටියේ අවශ්‍යතා සපුරා ගැනීමේදී නේද? අපි දැන් බලමු මේ ගැටලු කොහොමද අපි මේ निराකරණය කරගන්නේ කියලා නේද? වැඩිහිටියෝන්ගේ ගැටලු. මේගොල්ලන්ට පුළුවන් ආගමික කටයුතු වලට නිරත වෙන්න නේද? පොත්පත් කියවන්න, බණ පොත් කියවන්න නේද? ඒ තුලින් අධ්‍යාත්මික යහපැවැත්ම ඇති කරගන්න නේද? ඊළඟට යථාර්ථයේ තේරුම් අරගෙන ජීවත් වෙන්නත් මේගොල්ලන්ට පුළුවන් නේද? ඊළඟට සමාජ සුභසාධන කටයුතු වලදී දෙන්න පුළුවන්, සමිත් සභාංගන් වලට යන්න පුළුවන් නේද? ඒ වගේම ආවේග පාලනය කරගන්නත් ඕනේ. සමහර වෙලාවට වයසට ගිය මේ අපේ ආච්චිවල සීලට ටිකක් තරහ යන ගතියකුත් අපිට දක්නට ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට වැඩිහිටියේ ගැටලු ආවම කරගන්න අපිට ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නේද දුවේ පුතේ? ඉතින් දුවේ පුතේ, අපි දැන් මේ කතා කරේ, මෙච්චර වෙලා මේ කතා කරේ අපි පසු කරන්න ඕන අවදි නේද? ඒ කියන්නේ අපි ජීවිතේ නමාවෙන් පසු කරන්න ඕන අවදි මොනවද කියලා තමයි අපි මේ කතා කරේ මෙච්චර වෙලා. ඒකෙදී අපි නවයෝන් විය, තරුණ විය, මැදි විය, වැඩිහිටි විය කියලා අවදි කීපයක් ගැන කතා කරා. ඒ අවදි වලදී වෙනස්කම් මොනවද, තියෙන ගැටලු මොනවද, මේ ගැටලු වළක්වා ගන්න කොහොමද කියලා අපි ඉගෙන ගත්තා නේද? ඉතින් දුවේ පුතේ, මේ ඉගෙනගත් දේවල් ඕගොල්ලොන්ගේ විභාගයටත් ප්‍රයෝජනෙට අරගෙන ඕගොල්ලන්ගේ දැනුමටත් ඒක යොදාගෙන දැනුම ලබාගෙන ඒ දැනුම තුලින් සමාජයේ ජීවත් වෙන්න උත්සාහ අරගෙන නේද? තමන්ගේ ගැටලු අවම කරගෙන ඉන්න මේ පාඩම ප්‍රයෝගික කරගනී කියලා මම හිතනවා. එහෙනම් දුවේ පුතේ නැවත මේවන් පාඩමකින් හමු වන තෙක් ඔබ සැමට ආයුබෝවන්.
ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයේ පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ MMKSK මාපා ගුරු මෑණියන්.